මෙන්න මේකයි හේතුව. ඔයත් දන්නවා මේ රට මේ රටේ තියෙන බුදු සමය අපේ ජීවිත තුලින් අයින් කරපු දායින්ද අපි මේ තත්ත්වයේ ඉන්නවා. කොහොමද මෙතන ඉන්න බුද්ධාගමේ ඇත්තවත උසන්න බලන්න. ඉහළට උසන්න. ඔයතන හොඳටම විශ්වාසද ඔය ඇත්ත බුද්ධාගමේ කියලා? හරි අද පහල දාන්න. අපි බලමු එහෙනම් නියම බුද්ධාගම කාර්ය කොහොමද කියලා. කොහොමද අත උසන් වන්න මැස්සෙක් මදුරුවෙක් උකුණෙක් මකුණෙක් තරම්වත් සතෙක් මම මරන්නේ නැහැ කියන කෙනෙක්. හරි. හරි දැන් එයාත් බෞද්ධෙක් ආ. හොඳයි. ඒකට කවර කවදාවත් මම අනුන්ගේ දෙයක් අල්ලලවත් නැහැ ගන්නෙත් නැහැ කියන කෙනෙක් අත උසන් බලන්න. ඒක තමයි හොරකම් කරන්නේ කියන කතාව නෙවෙයි මම ඇහුවේ. මම අනුන්ගේ දෙයක් ගන්නෙ නැද්ද කියලා. හරි. හොඳයි. ඊගාවට අනිත් පැත්තෙන් අහන්න බලන්න. මම තුන්වෙනි එක අහන්නේ හතරවෙනි එකට යන්. කවදාවත් විහිළුවටවත් බොරුවක් කියන්නේ නැති කෙනෙක් අත උසන් බලන්න. හොඳයි. ඒ බෞද්ධයා දැන් 1 2 4 තුනම කඩනවා 90කට වැඩි. ඒ කියන්නේ එහෙනම් තුන්වෙනි එක ගැන ආයි ප්‍රශ්නයක් නෑ. අවස්ථාව આવොත් එකක් කඩනවා තමයි. මොකද තුනක් කැඩෙනවා නම් පාපේට විලිබිය නෑ. ඒ කියන්නේ අවස්ථාව නොවනකල් හොඳයි. ආවට පස්සේ අන්ති කැඩනවා. ඒ කියන්නේ හතරක් නෑ. පිරිමින්ගෙන් ඉතින් අහන දෙයක් නෑනේ. මත්පැන් ගැන නේ. පිරිමි හැමෝම වගේ සිල්පද පහම කඩනවා. කාන්තාවොත් පහෙන් හතරක්ම බොහෝ විදම කඩනවා. දැන් බුද්ධාගමේලු ආගම බුද්ධාගමේලු පින්නත් බුද්ධාගමේ තියා මනුෂකමවත් නැනේ. මිනිස් කියන ඔලු ටික තිබුණාට ඇඟ තිබුණාට මිනිස් කියන ඔයත්කව මිනිස් කන් තියනවාද? තියනද? නෑ ඔය ඇත්ත මිනිස්සු නෙමෙයි. මෙවට හරක් ඉන්නවද? ඉන්නද හරක්? ඉන්න. හොඳයි ඔයත් මේ පැත්තේ ඇති හරක් හොඳට කෙසෙල් පැලපුවක් පැලෙහෙම පොල් පැලෙහෙම තියෙනවනේ. නේද? කාලම ඉවරයි. හොඳයි මොකද කාලා තියෙන්නේ? හරක් කන අතරේදී බලමු අනිත් හරක් කොහොමද කියලා. හොඳයි අපි තුම හරකෙක් ওই යනකොට පොල් පැලයක් පුවක් පැලයක් කොහොම දැක්කහම ඒ හරක හිතනවාද මේක පුවක් පැලයක් කියලා? පොල් පැලයක් කියලා? කෙසෙල් පැලයක් කියලා? නෑ ඌ හිතන්නේ නෑ ඒක. ඇයි? ඌ මොකහින්ද? ඌ හරකහින්ද? ඌ හරකහින්ද ඌ ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ ඌ දන්නේ මොකක් කියලාද මේක? මට කන්න එකක් විතරයි. ඒකෙන් ඌ හොම්බ දාලා අදිනවා. ඒ දැන් ඔය ඇත්තත් අනුන්ගේ දේවල් එහෙම හොම්බ දාලා අදිනවා නම් ආ හොම්බ නැති වුණත් අදින් අදිනවා කියන්නේ ඒව එකක් තමයි. ඉතින් අදිනවා නම් කවුද ඒ? මොකද? හරක්. ඒ කියන්නේ ඒ හරක් කවුද? නෑ. තිරිසන් හරක් නෙවෙයි ඒ. කවරදිලා. ඒ මිනිස් රේෂයෙන් ඉන්න හරක් ඒක ඇත්ත. ඇත්තයි. කවදාවත් මිනිස්කමක් තියෙන මිනිහෙක් Tamanta අයිති නැති අනුන්ගේ දෙයක් අරගෙන අනුන්ට රිද්දන්න ලෑස්ති වෙන්නේ නෑ. වේදනාවක් දෙන්න ලෑස්ති වෙන්නේ නෑ. තර්දෙන් ඔයත්තුම හිතන්න මම මේ එකකින් පෙන්නුවේ එකක් කරන්න අනිත් ඒවා ගැන කතා කරන්න උවමනාවක් නැහැ. ඔයකයි ඔයත්තන්ගේ තත්වය. පින්වත්නි කවදාවත් පංච දුස්චරිතයේ තියෙන තාක්කල් සැපලවන්න හම්බ වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයයි. මිනිස්යන් හරි කැමති කිව්වා පංචේන්ද්‍රයන් පිනවන්න. ඒකට ආනන්ද හඳුරෙන් අහනවා ආනන්ද මිනිස්සු එහෙම කැමති වුණාට කැමති පරිද්දෙන් ලබනවාද කියලා. එතකොට බුදුහාඳුරන්ට කියනවා ආනන්ද හඳුරු නෑ ස්වාමීනි ලබන්නේ නෑ කියලා. නැති වෙන්න හේතුව මොකද්ද කියලා අහපම කියනවා ආනන්ද මිනිස්සු පංච ඉන්ද්‍රියන් පිනවන්න කියලා මිනිස්සු කරන්නේ පංච දුස්චරිතය. පංච දුස්චරිතයේ යෙදෙන මිනිස්සු කවදාවත් සැප ලබන්නේ නෑ කිව්වා. පිනත්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන කෙනාට සැප කියන එකේ ඉහළම තැන කොණ්ඩුවෙන් සැප ලබන්න පුළුවන්. බුදුහාඳුරගේ මාර්ගය නැත්තන්ට. ඒ සැපය මේ ලෝකේ වෙන දැන් ලෝකේ කිව්වට අපි දුප්පත්ම අය කියලා මේ ලෝකේ අපි දුප්පත්ම අය නෙමෙයි. ලෝකයේ කිසි ගණන් හැදුවේ ආර්ථිකයේ පැත්තේ බලලා. ලෝකයේ මිනුම් ගන්න ඒකයි. ඒ ආර්ථික විද්‍යාව තුල එන එක. නමුත් බැලුවොත් එහෙම තාමත් අපේ රටේ ඇත්තෝ දුප්පත් උනාට අර ලෝකයේ අනිත් ඔය පෝසත් කියන රටවල ඇත්තන්ට තියෙන මානසික පීඩනය අපේ ඇත්තන්ට නෑ. ඒ කියන්නේ අපේ ඇත්තෝ ඒ පැත්තෙන් ටිකක් හරි සැප විඳිනවා තාම. සැපේ කියන එක සල්ලි වලින් විතරක් ගන්න පුළුවන් එකක් නෙමෙයි. සැප සල්ලි තියෙන දුක් විඳින ඇත්තෝ නැද්ද? ඉන්නවද නැද්ද? සල්ලි තියෙන දුක් විඳින ඇත්තෝ ඕන තරම් ඉන්නවා. ඒකෙන්ම දැනගන්න සල්ලි කියන්නේ සැප නෙමෙයි. හැබැයි සල්ලිත් අවශ්‍යයි. ඒකිනුත් සැපක් තියෙනවා භුක්ති විඳින්න. හැබැයි සල්ලි හම්බ කරන්නටත් ඔළුවක් ඕනේද නැද්ද? ඔළුවක් ඕනේ. ඒ ඔළුව ඇතිමුණට මදි ඔළුවේ ඇතුලේ මොකද්ද ඕනේ? මොලේකුත් ඕනේ. මොලේ තිබුණටත් මදි මොලේට කල්පනා කරන ශක්තියකුත් තියෙන්නට ඕනේ. ඈ? එතකොට නුවණක් තියෙන්නටත් ඕනේ. ඔය ඇත්තන්ට මොකද වෙලා තියෙන්නේ? නුවණ මොලේ නෑ. හැබැයි කොහේ තියනවද දන්නේ නෑ. හ්ම්, නුවණ මොලේ නම් තියනවා වෙන්න බෑ. හොඳයි. ඇයි නුවණ නැති උනේ? නුවණ නැති උනේ පෞකාර සිටිවිලි හින්දා, දුෂ්ට සිටිවිලි හින්දා, අනුන්ට හිංසා කරන සිටිවිලි, අනුන්ට පාඩු කරන සිටිවිලි, රාගය, අනුන්ට දුක් කරදර වෙන සිටිවිලි, ඒ වගේම අනුන්ව මුලා කිරීමේ සිටිවිලි. ඒ පැත්තෙන් එක විදියකින්, අනිත් පැත්තෙන් පිරිමින්ගේ පින්නත්නේ මුල් කියපු කාරණා හතරෙන් වෙන්නේ මොලේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණෙනවා. නමුත් අන්තිම සිල්පදේ කැඩීමෙන් වෙන්නේ මොලේ සෛල නැත්තරම නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. ආයෙත් කවදාවත් හදන්න බෑ. කල්පනා කරන්න, විශේෂයෙන්ම මේ පුංචි දුවල පුතාලා, අපේ තරුණ දුවල පුතාලා, අපිට වැඩක් නෑ. ඔය වයසක ඇත්තෝ ඒ ඇත්තෝ කිව්වත් හැදෙන්නේ නෑ. හුඟක් දෙන ඔය බණ අහලා ගියාට කවදාවත් ඒ ඇත්තන්ගේ පුරුදු අතාරින්නේ නෑ කිසි විදියකින්. දැන් මම කියනවා, මම මෙහෙම කියන්න, මම ඔය ඇත්තන්ට කියනවා විෂ්ණු දෙවියෙක් නෑ, කතරගම දෙවියෙක් නෑ, කොහොමටවත් ඊශ්වර දෙවියෙකුත් නෑ, ධන දෙවියෙකුත් නෑ, කාලි අම්ම කෙනෙකුත් නෑ, පත්තිනි අම්ම කෙනෙකුත් නෑ, ඒ ලක්ෂ්මී කෙනෙකුත් නෑ, සරත්වසි කෙනෙකුත් නෑ. මම ඔප්පු කරනවා නෑ කියලා. මම ඔප්පු කළා පෙන්නුවත් ඔය ඇත්තන්ට ගිහිල්ලා කේන්දරේ බලන, කේන්දරේ බලන එක්කෙනා මොකද්ද? කතරගමදී හාමුදුරුවනේ කොහොමද? හාමුදුරුවෝ කියන්නේ සිවුරු දාගත්ත කෙනෙක්. කතරගමදී සිවුරු දාගත්ත කෙනෙක්ද? පින්නත් මේ ඕක තමයි. ගොන් කම කියන එකේ සීමාවක් තියෙන්න ඕනේ. ඒ හාමුදුරුවෝ හින්දා අලියලුවක් තියෙන්නේ. පින්නත්නි, බුදු දහමේ බණ පොතේ නම් සක්‍රදේවේන්ද්‍රය කියලා කෙනෙක් ඉන්නා නේද? බණ පොතේ නම් සතරවරම් දේවතාවෝ කියලා කොටසකුත් ඉන්නවා. හැබැයි ඒ දෙවියන් ගැන විස්තර කරද්දී බුදුහාමුදුරුවෝ විરૂප රූප ගැන කියලා නෑ. හොඳ සාමාන්‍ය කෝලුවයි හොඳ ප්‍රසන්න රූප තියෙන්නේ. එක අත් දෙකයි පා දෙකයි එහෙම තියෙන රූප. දැන් ඒ සක්‍ර දෙවීන්ද්‍රයන්ට දේවාලයක් එහෙම තියකලා තියෙනද? કોઈ පන්සලකවත් තියනද? නෑ. බෞද්ධ සංකල්පේ බණ පොතේ හැමතැනම කියන දෙයියෙක්. සතරවරම් දෙවියන්ට දේවාල තියනද? કોઈ පන්සලකවත් නෑ. දැන් හොඳයි, සතරවරම් දෙවියන්ටත් දේවාල නැහැ. ඒ වුණාට සක්‍රදේවේන්ද්‍රයෝ කියනවා යේඝට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකයනාදි වශයෙන් යම්කිසි කෙනෙක් සිල්වත් උපාසකයෙක්ද, දැහැමින් අඹදරුවන් පෝෂණය කරයිද, මම ඒතනත්තාට නමස්කාර කරනවා කියලා. දැන් සක්‍රදේවේන්ද්‍රය නමස්කාර කරනවා මිනිස්සුන්ට මොන වගේ කෙනෙකුටද? පන්සිල් තියෙන කෙනෙකුට සතරවරම් දේවතාවෝ කියනවා ඔබ පන්සිල් රකිනවා නම් ඔබ අම්මා තාත්තට උපස්ථාන කරනවා නම් පොහොය පෙහෙවස් සමාදන් වෙනවා නම් දාන ආදී පින්කම් කරන කුසල් අනුමෝදන් කරන ඇත්තන්ගේ ඒ කුසල් අනුමෝදන්ලා ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නට ලෝකේ සිසාරා යනවා කියලා සතරවරම් දේවතාවෝ කියනවා. දැන් ඒ වුණාට ඒ දෙවියන්ගේ දේවාල පන්සලේ නැහැ. හැබැයි Hindu ආගමේ ඉන්නවා ප්‍රධාන මූර්ති තුනක් දේව සංකල්පයෙන්. ඉන්නව නේද? මොකද්ද මූර්ති තුන? බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර කියලා. බ්‍රහ්මයා අපිව මැව්වා කියනවා. මිනිස්සුන්ව මැව්වේ බ්‍රහ්මයා කියනවා. බ්‍රාහ්මණයන්ව කටින් මැව්වා, ක්ෂත්‍රියයන්ව දෙවුරෙන් මැව්වා, වෛශ්‍යයන්ව දෙකලවෙන් මැව්වා, ශුද්‍රයන්ව යටිපල්ලෙන් මැව්වා කියලා ඉස්කෝලේ ඉගෙන තියෙනවා නේද? ඉගෙනගෙන තියෙනවා. මම පුදුම බ්‍රහ්මෙක්. දැන් ඒ මැව්වා ඒ විදිහට බ්‍රහ්මයා නරයව මවපු නිසා බ්‍රහ්මට නාරායන කියනවා. මේ බුද්ධාගමද? නෑ මේ බුද්ධාගම නෙමෙයි. ආ එදා තීච ඒ Hindu දර්ශනෙම කියන්නේ. බ්‍රහ්මට නාරායන කියනවා. නාරායන විෂ්ණු වේෂයෙන් පහළ වුණා. දැන් නාරායන විෂ්ණු වේෂයෙන් පහළ වුණා. නාරායන කියන්නේ කවුද? බ්‍රහ්ම නරයව මවපු නිසා බ්‍රහ්මට නාරායන කියනවා. දැන් නරයා කවුද? බ්‍රහ්මයක් නාරායන කියන්නේ කාටද? බ්‍රහ්මට. බ්‍රහ්ම විෂ්ණු නාරායන විෂ්ණු වේෂයෙන් පහළ වුණා නම් විෂ්ණු කියන්නේ කාටද? බ්‍රහ්මයන් තමයි. එතකොට විෂ්ණු කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඒකින්ද Hindu දර්ශනයේ කියනවා ඔබ ඊශ්වර නමින් යද්දත් ඔබ විෂ්ණු නමින් යද්දත් යදින් එකම බ්‍රහ්මටයි කියලා දැනගන්න. ඊශ්වර කියන එකත් බ්‍රහ්මටම කියන පర్యాయ වචනයක්. වෙනම දෙයක් නෙමෙයි ඊශ්වර කියන්නේ. හැබැයි දැන් අපි ඇත්ත කියන නෑ නෑ මේ ඒ විෂ්ණු ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බාර දුන්න විෂ්ණු දෙවියෝ එයා ගැන. කොහෙද නැ බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය බාර දීපු කතාවක් තියෙන්නේ දෙවියන්ට. බුත් පිනත පුදුමයි මේ නායක හාමුදුරුවොත් මේවා කියනවා. ගතානුගතිකව හිතන්නේ බලන්නේ නැතුව මොකද්ද මේ වෙන්නේ කියලා එයාටත් මේක කියනවා. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? අපේ වයසක ඇත්තොත් මේක හරියට අල්ලගෙන ඉන්නවා. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? ඒගොල්ලෝ දන්නේ නැහැ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. විෂ්ණු දෙවියෝ රකින්නවලු. ඔඩක්කේ තියාගෙන ඉන්නේ රකින්නේ. විෂ්ණු දෙවියෝ. පින්නත්නේ කොහොමුණත් ඒක තමයි හරි උත්තරේ. මොකද්ද බුද්ධ ශාසනය? සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන ශාසන. දැන් සබ්බ පාපස්ස අකරණං කිව්ව පළවෙනි එක. සබ්බ පාපස්ස අකරණං පැත්තකට දාලා අපි දැන් සබ්බ පාපස්ස කරණං නේද? කුසලස්ස උපසම්පදා එක පැත්තකට දාලා දැන් අපි අකුසලස්ස උපසම්පදා. ඉතින් හිත පිරිසිදු වෙයිද? බුද්ධ ශාසනයක් තියෙයිද එතකොට? නෑ. කවුද බුද්ධ ශාසනය නැති කරන්නේ? අපි නැති කර කර අපි කියන විෂ්ණු දෙවියන්ට රකින්න කියලා. විෂ්ණු දෙවියෝ රකීද? රැක්කද විෂ්ණු දෙවියෝ? නෑ. විෂ්ණු කෙනෙක් ශාසන රැක්කේ නෑ. මේ ශාසනය නැත්තට නැති වෙලා ගියේ නැද්ද ලංකාවේ? කෝ රකින්න දුන්නා නම්? දැන් ඕක ලියුනේ බුදුහාඳුරෝ පිරිනිවන් පාලා අවුරුදු 1000කට විතර පස්සේ තමයි මහා වංශයට ඇතුළුුනේ මෙන්න මේ විෂ්ණුට බුද්ධ ශාසනය බාර දීපු කතාව. පිරිනිවන් පාලත් අවුරුදු 1000කට විතර පස්සේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි 6 වෙනි සියවස්වල ඔක ලියුනේ. එතකොට බුදුහාමුදුරුවෝ නම් කිසිම තැනක මේ බුද්ධ ශාසනය මොන දෙයකටවත් බාර දීපු කතාවක් කාටවත් බාර දීපු කතාවක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ශ්‍රාවකයෝ මගේ ධර්ම විනයට අනුව කටයුතු කරන තාක්කල් ශාසනය නැති වෙන්නේ නැහැ කියලයි. ශ්‍රාවකයෝ ශ්‍රාවක කියන්නේ අපි. බුද්ධ ශාසනය තියෙන දිව්‍ය ලෝකෙ නෙමෙයි බුද්ධ ශාසනය තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ. නම් ඒක රකින්න ඕනේ මිනිස්සු මිසක් දෙවියෝ නෙමෙයි. දැන් හොඳයි විෂ්ණු දෙවියෝ මේක රකින්නවා කියලා අපි දැන් කියනවා ඒ විෂ්ණු නෙමෙයි අපි මේ කියන්නේ උත්පල වර්ණ දෙවියලු. හොඳයි අපි බලමු පොඩ්ඩක් විමසලා. Hindu කෝවිල් තියෙනවද මේ පැත්තේ? Hindu කෝවිලකට ගිහිල්ලා බලන්න Hindu කෝවිලේ ඉන්න විෂ්ණු දෙවියෝ ඉන්නවද ඒකේ? විෂ්ණු දෙවියෝ ඉන්නවා. ඒ විෂ්ණු දෙවියන්ගේ ස්වරූපය මොකද්ද? මොන පාටද? අක්කියද? අත් හතරයි. මොකද වාහනේ? ගුරුලා. ගුරුලා වාහනේ නිල් පාටයි, අත් හතරක්. අත්වල මොනවද? අත්වල ආයුධ. හරි. දැන් එන්න පන්සලේ විෂ්ණු දේවාලයට. ඒ පන්සලේ විෂ්ණු දේවාලයේ ඉන්න දෙවියෝ මොන පාටද? ඒ දෙවියෝ නිල් පාටයි. ඒ දෙවියන්ගේ අක්කියද? ඒත් අත් හතරයි. ඒ දෙවියන්ගේ වාහනේ මොකද්ද? ඒත් ගුරුලා. ඒ දෙවියන්ගේ අත්වල නැද්ද අවියයිද? එකක් තියෙනවා. මොන නමින් යද්දත් යදින්නේ Hindu විෂ්ණුම නෙමෙයිද? ඈ Hindu විෂ්ණුම තමයි මොන නමින් යද්දත් යදින්නේ. එතකොට අපි රැවටිලා නැද්ද? අපි රැවටිලා. හොඳයි. කත් විශ් ඊශ්වර දෙවියෝ බලන්න Hindu කෝවිලට යන්න ඊශ්වර දෙවියන් ඇස් කීයක් තියෙනවද? ඇස් තුනක් තියෙනවා. මැද්දෙත් ඇහක් තියෙනවා. නළලෙ මැද්දේ ඇහක් තියෙනවා. ඊගාවට ඇඟේ හිසේ ඉඳලා දෙපතුල දක්වා මොකුද? ස්නායු ඉන්නවා. සර්පයෝ ඉන්නවා. ඊගාවට බෙල්ලේ මිනියලු මාලයක් තියෙනවා. මොකද වාහනේ? ගොන. ගොනෙක් වාහනේ ඉන්නවා. ඊගාවට ඇඟේ වස්ත්‍ර නැහැ. ඇඟේ සොහන් අළු තවරගෙන ඉන්නේ. ඒ වගේම ඇඟේ සොහන් අළු තවරගෙන ඉන්නා වගේම අමු සොහනේ ඉන්නේ. වෙන දෙයක් ඕනේ මිනියලු තවරගෙන නම් අමු සොහන නම් බෙල්ල මිනියලු මාලයක් දාගෙන නම් නිර්වතින් නම් මේ මොකෙක් වෙන්න ඕනේද? එක්ක මල පෙරේතෙක් වෙන්න ඕනේ නැත්නම් මල යකෙක් වෙන්නට ඕනේ. දෙන්නයින් එක්කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට දැන් අපි දෙයියෝයි කියලා පූජාවට තියනවා නේද? දැන් සමහරක් කරාට මේගොල්ලෝ උපාසකම්මල ගිහිලා පූජාවට තියෙනකොට උපාසක මහත්තුරු ගිහිලා පූජාවට තියෙනකොට මූණ බලාගෙන පහළට එන ගමන් කකුල් දෙකව පූජාවට තියන්නට ඒ දැක්කේ නෑ මේ ඉන්න දෙයියෝ හිලිබැල්ලෙන් ඉන්න කෙනෙක් කියලා. ඈ එතකොට මෙහෙමයි. කොයි එකෙත් සීමාවක් තියෙනවා. හන්ද ඕනට වැඩි වයින් වෙන්න ගියොත් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් කල්පනාකාරීව සංවරව hina වුණාට කමක් නැහැ. ඒත් අනුන්ට බාධා කරන්න එපා. බාධා කරන්න ගියොත් ප්‍රශ්න මම ටිකක් බලලා පොඩ්ඩ පොඩ්ඩ එහාට යනවා මිසක් මෙහාට එන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් නිශ්ශබ්දව ඉඳලා ඉట్లా නෑ මං කියන්නේ මෙහෙමයි අහන ප්‍රශ්න වලට හොඳයි හොඳට උත්තර දුන්නා නෙවැරදිත් උත්තර දුන්නා එහෙනම් ඉක්ම සීමාව ඉක්මවනවා නම් ටිකක් ප්‍රශ්නයක් වෙනවා මං සතුට වෙනවා මොකද හොඳට කතා කරලා හොඳට උත්තර දුන්නා හැබැයි හරි උත්තරක් දුන්නා ඥානවන්තව හැබැයි තින් සීමාවක් තියෙනවා අනිත් පැත්තට බාධා වෙන්න හොඳ නෑ හොඳයි දැන් මේ පින්නතුන්ට පේනවා එතනිනුත් අපි මෝඩයෝද ඥානවන්තයෝද අපි මෝඩයෝ ඊට පස්සේ තව දෙවියෙක් ඉන්නවා 3 6 12යි දෙවියෙක් ඒ දෙවියන්ට කියනවා අපි කතරගම දෙවියෝ කියලා කතරගම කියන්නේ කතරගමට සම්බන්ධ දෙවියෙක් නෙමෙයි මොකද ඒකේ දෙවියෝ Hindu දෙවියෙක් ඉන්දියාවෙත් ඉන්නවා ඒ දෙවියෝ ඉන්දියාවෙත් Hindu ඇත්තෝ ඒ දෙවියන්ව පිළිගන්නවා නම් ඒ දෙවියෝ කතරගම දෙවියෙක් වෙන්න බෑ මොකද කතරගම කියන එක මේ ඉන්දියාවට අයිති එකක් නෙමෙයි ඒක ලංකාවට අයිති එකක් හොඳයි කතරගම දෙවියන්ගේ රූපය 3 6යි ඔළු 6යි ඒ කියන්නේ අත් 12යි ඇස් කීයද ඇස් 12යි කන් මොකද මෙච්චර බලවත් උනේ මේ වටේට ඇස්සයක් තියෙනකොට අපේ උපාසකම්මල හිතුවා මගේ දෙයිය මං කොයි පැත්තෙන් හිටියත් මගේ හතුර කොයි පැත්තෙන් හිටියත් වරදින්නේ නැතුව දකිනා මොකද ඔළුව වටේටම ඇස් තියෙන ඔළු හයටම ඇස් තියෙනවා වටේටම ඇස් ඔළු හයක් නම් වටේටම ඇස් තියෙනවා කන් කීයද කන් 12ක් තියෙනවා ඒ කියන්නේ මගේ කන් කරච්චරේ කොහොම හරි මේ එක කනකටවත් ඇහෙන්නට ඕනේ පින්වත්නි කොහොමද විෂ්ණු ඔය ඊශ්වර දෙවියෝ ඇති වුණා මේ කතරගම දෙවියෝ ඇති වුණා කියන්නේ ඔන්න විෂ්ණු ඇවිල්ලා එක වෙලාවක මේ වගේ පුංචි කොළු පැටව 7 දෙනෙක් මැව්වලු ගෑනු වේශයක් අරගෙන ඇවිල්ලා ඔය කොළු පැටව 7 දෙනා දැකලා උමා ලොකු දරු සෙනෙහසක් ඇති වෙලා ආපු ගමන් බදාගත්තලු මොකද අයියේ කුමාර කන්දක් කියලා බදාගත්තහම අර කොළු පැටව 7 දෙනාගේ පොඩි කොළු පැටිය එළියට පැන්නලු අනිත් 6 දෙනාම කඳ මැද්දෙන් එක්කෙනෙක් වුණාලු කඳ මැද්දෙන් එක්කෙනෙක් වෙන්න උමා මොන බැදිල්ලක් බදන්නේ නැද්ද කොළු පැටව 6 දෙනේ පුදුම බැදිල්ලක් බදලා තියෙනවා දැන් කඳ මැද්දෙන් 6 වෙනකොටම ඔළු 6 කඳ මැද්දෙන් ඇඟවල් 6 එකක් වෙනකොටම ඔළු 6 වටේට හිටියද කඳ එකක් වුණා කඳෙන් උඩ කොටස 6 පැත්තට හිටියනම් කණෙන් යට කොටසක්කුත් තියනව නේද කොළු පැටවුන්ට ඒ යට කොටස් ටික වටේට හිටින්නේ නැද්ද අනිවාර්යයෙන්ම හිටින්නට ඕනේ මේ දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මං කියන්නේ බුදුහාමුදුර අපට දේශනා කළා තියෙන්නේ කිව්ව පමණින් නෙමෙයි පොඩ්ඩක් විමසලා බාර ගන්න මෙහෙමනම් මෙහෙමත් වෙන්න ඕනේ තව එකක් ඔයයන් තියනවා කොළු පැටව 6 දිනක් කියන්නේ ජීවිත කීයක්ද ජීවිත 6ක් ජීවිත 6ක් අරගෙන කඳෙන් එකට එකතු කරා කියලා ජීවිත 6 එකක් වෙනවද බුදුදහමට එකඟද කර්ම කර්මඵල න්‍යායයට නෑ දැන් මම දන්නවා අපි කතරගම දෙයිය බාරගත්තේ උත්පත්ති කොහොමදවත් කියලා දන්නේ නැතුව ඔය හැම දෙයක්ම බාරවන් තියන්නේ උපතක් විපතක් මොකක්වත් දන්නේ නැතු ඔහෙ පරම්පරාවෙන් ඇවිල්ලා අනේ අපිත් ඉතින් කරගෙන යනවා මේක ඉවක් නෑ බලක් නෑ මොකක්වත් නෑ ඔය කරන්නේ නෝ හොඳයි පින්නත්නි දැන් ඔය ඒ කතරගම ඊට පස්සේ ඝන දෙවියෝ ඔය තැන් ලොකු දෙවියෝ ගැන මම මේ කියන්නේ ඝන දෙවියෝ ඔය අලියලුවක් ආවේ අයියාගේ හොර මගුලකට උදව් කරන්න ගිහිලා නෙමෙයිද ඈ අලියලුවක් ආවේ අයියාට එක ගෑනු කෙනෙක් ඉන්නවා. ඉඳද්දි අයියා වල්ලි කියලා තව ගෑනු කෙනෙක් පස්සේ ගියා. ඒ ගෑනු එක්කිනා කැමති වෙන්නේ නැතුව ඒ ගෑනු එක්කිනා බය දුවනකොට කතරගම දෙයියෝ අප්සෙට් ගැහුවා. කැමති නැති හින්දා. කතරගම දෙයියන්ට තමන්ගේ වැඩේ ඉෂ්ට කරගන්න පුළුවන් කමක් නැහැ. එච්චර හයියක් නැතුව මල්ලිගේ පිහිට පැතුවා. අපේ ඇත්ත ගිහිල්ලා කතරගම දෙයියන්ගේ පිහිට පැතුවා. එයාට එයාගේ වැඩේවත් කරගන්න බෑ එච්චර දෙයක් අර අපේ කොල්ලෝ ඊට වැඩිය දක්ෂයි හොඳයි කොහොමනම් කතරගම දෙයියට වැඩ කරන්න බැරිනම් අප්සෙට් ගාලා බලන් ඉන්නට මල්ලි ආවා මල්ලි ඇවිල්ලා මල්ලි බලුවා අයියා අප්සෙට් ගාලා ඉන්නවා අපම විස්තරේ කියපම් කව කලබල වෙන්න එපා මම ඔක කරලා දෙන්නම් කියලා දැන් මල්ලි දන්නව හොඳටම අයියාට නෝනා කෙනෙක් ඉන්නවා කියලා දැන දැනයි කිව්වේ මම ඕකත් කරලා දෙන්නම් කියලා. අර නෝනා කීරත් කැමති වෙයිද වැඩේට? ඔය නෝනල කැමතිද ඔය නෝනගේ මහත්තයර තව යාළුවෙක් එකතු වෙලා තව නෝන කෙනෙක් සෙට් කරලා දෙනවද? මං හිතන්නේ කිසි නෝන කෙනෙක් කැමති වෙයි කියලා. නමුත් අර එහෙනම් අර මල්ලි කරන්න ගිය වැඩේ හරිද? අයියාගේ සපෝට් එකද? නෑ. ඒක දැනගන්න. අනේ අර මල්ලි කිව්වා අන්න වල්ලි අම්මා ඉන්නේ අතෙන්ටයි නාන්න නාන්න ඇවිල්ලා ඉන්න වෙලාවට ඔයා ඒ පැත්තට යන්න වල්ලි ගඟට බැස්සට පස්සේ මම එන්නම් හොඳ ඇත්වේශයක් මවාගෙන ඒ ඇත්වේශේ නැති වෙන්න නම් ඔයාගේ වැඩේ කරගත්තට පස්සේ ඔයා මේ මගේ මේකේ තියෙන පැන් ටික මගේ ඇඟේ ගහන්න ඕනේ කියලා පැන් කෙන්ඩියකුත් අතට දුන්නා සතරගම දෙවියෙක් එක්කත් අරගෙන ගිහලා බලාගෙන හිටින වල්ලි අම්මත් ආවා නාන්න. කිව්ව විදිහටම අරයත් ඇත්වේෂි මවාගෙන පැනගෙන ආවා. ආවට පස්සේ වල්ලි බය වෙලා මෙයාගේ ඇඟට පැන්නා. පැනලා කිව්වා "නේ මාව බේරගන්නේ" කියලා. මේ පැනගත්තාම දැන් සතරගම දෙවියන්ට වැඩේ හරි ගියා. හරි ගියාම සතරගම දෙවියෝයි වල්ලි අම්මයි අතන දඟලන්න ගිහිල්ලා පැන් කෙන්දිය ඉහිරුණා. ඉහිරිච්චාම මල්ලි ඇවිල්ලා දැක්කා වැඩේ වැරදිලා පැන් කෙන්දිය ඉහිරිලා. අනේ මල්ලිට දෙයියෝ රත්තර මල්ලි හිමෙන් දඟලන ගත්තාම කොහෙද වැඩිලා දලක් කඩලා ගියා. ඊගාවට ওই ජරමරේ ඇස්සේ අයිය දැක්කා වැඩේ වැරදිලා කියලා පැන් කෙන්දිය බලනකොට පැන් කෙන්දියත් ඉහිරිලා. ඒක අරන් බැලුව වතුර චුට්ටක් තිබුණා. ඕන පැත්තක් කියලා ඒක ගැහුවා ගහපු ගමන් ඒක පස්ස පැත්තේ වැදුනේ. පස්ස හරි ගියා ඉස්සරහේමම හිටියා. ඉතින් ඕක තමයි ඝන දෙයි උපත. නෑ සල්පින්නත් නේ දැන් මේවා බුද්ධ ධර්මයට එකඟද මේ වගේව නෑ මේ බුදුහාඳුරන්ගේ ධර්මයට එකඟ නෙමෙයි මේ දැන් අපි බාර අරන් තියනවා අපි යදිනව පුදනවා මොකද්ද මේ Hindu ඇත්තෝ එක් කරගත්තා දැන් Hindu ඇත්තෝ යම්කිසි දර්ශනයක් අනුව එක් කරනවා අපිට දැන් අපි දැන් බලන්න කල්පනා කරලා ඒ Hindu කෝවිලේ තියෙන ඔක්කොම දෙවියෝ ටික පන්සලේ ඉන්නවා බුදුහාමුදුරුවෝ කියපු එක දෙයිය එකත් පන්සලේ නෑ හැබැයි පන්සලේ ඉන්න බුදුහාමුදුරුවෝ කෝවිලේ ඉන්නවද නෑ පන්සලේ ඉන්න බුදුහාමුදුරුවෝ කෝවිලේ නෑ එහෙනම් මේ දෙකේ පරස්පරතාවයක් තියෙනව නේද තියෙන කාටද වැරදුනේ බෞද්ධයන්ටද Hindu ඇත්තන්ටද බෞද්ධයන්ට වැරදිච්ච වැරදිල්ල කොච්චරද කියනවනම් බෞද්ධයෝ ටික තනි කරම බුදුමගින් ඈත් වුණා නෙමෙයිද තනිකරම පිහිට ප්‍රතිපත්තිය නෙමෙයි පිහිට දෙවියෝ කියන සංකල්පයට බෞද්ධ ආවේ නැද්ද ඒ නිසා තුනුරුවන්ගේ පිහිටයි කියන එක පැත්තකට දාලා දෙයියන්ගේ පිහිටයි කියන එක පටන් ගත්තේ නැද්ද දැන් දෙයියන්ගේ පිහිටයි කියලා කියන්නේ තුනුරුවන්ගේ පිහිටයි නෙමෙයි එච්චරටම ඇයි ඒ නිසා තමයි පින්නාති ඔන්න ඔය යැදීමේ සංකල්පය ඔය ඇත්තන්ගේ ඔළුවට දැම්ම තැනටයි ඔය ඇත්ත පංච දුස්චරිතයේද ගැලුනේ මොකද පන්සල් වලිනුත් කලේ ඔය ඇත්තන්ට පන්සල් රකින්න සිල් සමාදන් කරවීමට විතරක් අනුශාසනා කළා නේද පන්සල් රකින්නේයි නෙවෙයි යුත්තේයි මොකද්ද විය යුත්තේ කියලා එක මොකක්වත් පැහැදිලි කරන්නේ හැබැයි පන්සල්වත් නැති ගිහියන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පටිච්චසම්පාදයෙන් බණ කිව්වා ගිහියොත් මොකද කරේ ෂෝක් බණ ටික කියලා ගියා මොකද කරන්නේ දැන් නෑනේ ගැඹුරු දෙයක් කිව්වා නිවන දැම්ම මෛත්‍රී බුදුහාඳුරන්ට දාපුවාම ඉතින් හරි ලේසි වැඩක් මෙතන සාදු කියපුවාම මෙතෙන්දි නිවන හම්බ වෙනවා කරන්න දෙයක් නැහැ මොකක්වත් කරන්න ඕනේ මොකද්ද එකම දේ යාඥා කර කර ඉන්න එකයි ওই දේවාල වලට යන කිසි කෙනෙක් පන්සිල් රකින්න නැත්තො ඉන්නවද කවදාවත් දේවාල වලට පුදු පූජා පවත්වන්න යනකොට හාමුදුර කෙනෙක් කියලා ඉස්සෙල්ලම පන්සිල් නගර හිටපන් කියලා කියනවද කවදාවත් කියන්නේ ගිල්ල කියන මේ අපලෙට ගිහ අපලේ තියෙනවා අපලෙට ගිල්ල අන්න බාරයක් වෙන්න කියලා අපලේ උනේ කොහොමද අපලේ ග්‍රහය කරපු එකක්ද ග්‍රහය කියන්නේ අජීව වස්තුව එක ග්‍රහයකත් අපිට අපල කරේ නෑ අපලේ කරගත්තේ කවුද අපලේ කියන්නේ තමන්ගේ අකුසල කර්මවල විපාකය නම් ග්‍රහය අපල කරේ නෑ අපිට ග්‍රහය අපිට සපලයක් කරෙත් නැහැ. අපිට අපලයේ හරි සපලයේ හරි මොකක් හින්දාද? පින්නත් මෙහෙම එකක් බලන්න. දැන් ඔන්න සමහර උපාසකම්මල ඉන්න ළමයි හම්බ වෙන්නේ නැහැ කියලා ගිහිලා දෙයියන්ට යදිනවා. ඈ? දැන් බුදුහාමුදුරුවෝ කියන දරුවෙක් පිළිසිඳ ගන්නට නම් අවස්ථා එකක් අම්මයි තාත්තයි දෙන්න එකතු වෙන්න ඕනේ. අම්මා සුදුසු අවස්ථාවේ ඉන්නත ඕනේ. විඥානයකගේ විඥානයක් මෞකස බැස ගැනීම තියෙනකත් ඕනේ. දැන් මේ කරුණ තුනක් මෙහිම කියනවා. මේ කාරණා තුන තිබුණොත් තමයි ළමයෙක් පිළිසිඳගන්නේ. දැන් දෙයියන්ට කියනවා මගේ කුසට ළමයෙක් දෙන්න කියලා. ඈ? මයි කුසට ළමයෙක් දෙන්න කියනවා දෙයියන්ට. දැන් ඒ කියන්නේ විඥානයක් අනිත් භවයකින් චුත වෙන විඥානයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැන් මේ අත දෙයියන්ට කියන්නේ කවුරු හරි මරලා මට මෙහාට එවපන් කියලා නේ දෙයියන්ට කියනවා ඒක නෙමෙයිද කියන්නේ අනේ මට ඕනේ කියලා කියන්නේ එන්න කෙනෙක් නැහැ දෙයියෝ උඹවත් කොහොම හරි මට මේක දීපං. අනිත් පැත්තෙන් කියන්නේ එහෙම නැත්තම් දෙයියෝ මගේ කුසට වරෙන්. දැන් දෙයියෝ එන්න ලෑස්තිද දිව්‍ය සපතර මෙයාගේ කුසට? නෑ, ඒක එන්නේ නැහැ. ওই තරම්වත් දෙයක් හිතාගන්න බැරිද? පින්නත්නි, සමහර දෙනාගේ යම් යම් ශාරීරික ක්‍රියාවලියන් වල තියෙන දුර්වලතාවය හින්දා දරුවෝ ලැබෙන්නේ නැහැ. ඒක ශාරීරියේ ප්‍රශ්නයක්, ඒක කර්මවල ප්‍රශ්නයක් තමන්ගේ. එතකොට එහෙම යම් කිසි කෙනෙක් දරුවන් වමනා වෙලා, දැන් අපිට මෙහෙම සමහරක් අම්මලා ඉන්නවා දරුවෝ වඳ කරන්නට, දරුවෝ ලැබීම කල් දාන්නට යම් යම් උපක්‍රම කරනවා. එතකොට දැන් ඔහොම උපක්‍රමශීලීව දරුවෝ කල් දානකොට අම්මගේ මනස හැමතිස්සෙම ක්‍රියාත්මක වෙමින් කියනවා, අනේ මට නම් දැම්ම දරුවෝ එපා. දැන් දැම්ම දරුවෝ එපා කියන සංකල්පේ මත අම්මයි තාත්තයි ජීවත් වෙනකොට විශේෂයෙන්ම අම්මගේ මනසට බලපානවා මේක. අම්ම නොදැනුවත්වම අම්මගේ ශරීරයේ හෝමෝන ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. දරුවන් ලැබීමට හෝමෝනේ ඉතාම අවශ්‍යයි. එතකොට ඒ හෝමෝනේ ක්‍රියාත්මක වෙන්නේ දැම්ම ළමයි එපා කියන සංකල්පය මත. ඊට පස්සේ අම්මා දන්නේම නැතුව අර හෝමෝනේ ඒ තත්වෙට පත් වෙච්චාම අම්මට දරුවෝ ලැබෙන්නේ නැති වෙනවා. හැබැයි මනසෙම වෙනස් කරන්නත් පුළුවන්. අපිටම දේවාලයකට යනවා. දේවාලයකට ගිහිල්ලා දරුවෝ කියේ ඕනේ කියා බිලි පූජාත් කරනවා. ඈ එළුවොත් මරනවා. කුකුල්ලොත් මරනවා. නොඑක් පූජා පවත්වනවා. හැබැයි ඔහොම කරනකොට දරුවොත් හම්බ වෙනවා. ඈ හැබැයි හම්බ වෙනකොට ඊට පස්සේ කියන්නේ එහෙම කර කර ඉන්න ගමන් දරුවෙක් පිළිස්සද ගත්තොත් කාගේ පිටින්ද ඒ දරුවා හම්බුනේ? ඈ දෙවියෝ හින්දා. එතකොට මහත්තයා නෝවැයා. ඈ දැන් දෙවියෝ හින්දා ළමයා හම්බුනේ. ඊගාවට දෙවියෝ හින්දා ළමයා හම්බුණා, පූජාව ඔප්පු කරන්න දැන් දෙවියන්ට පූජාව ඔප්පු කරන්න යනවා. එතන දෙවියෝ දන්නවද මේක තිබුණේ කියලා? නෑ පින්නත්. මොකද අර එහෙම අර ක්‍රියාවලිය යෙදෙනකොට මට දරුවෝ අවශ්‍යයි කියන සංකල්පේ නැවත නැවත මනස වැඩ කරන්න ගත්තම ආපහු අර හෝමෝන ක්‍රියාදාමයේ ප්‍රകൃතිමත් වෙනවා. ඒ ප්‍රകൃතිමත් වෙනවා හැබැයි හැමෝටම වෙන්නේ නෑ. ඒ තමන් ධර්ම උපායශීලී බව මත තමයි, ඒ කියන්නේ තමන් කොච්චර කැප වුණාද කියන එක මත තමයි ඒක සිද්ධ වෙන්නේ. නික ආවද ගියට කරාට වෙන්නේ නෑ. ඔහොම සිද්ධියක් කියන්න මම මෙහෙම කියපුවාම ওই බාරවහාර වෙලා හම්බුෙන්නේ නැහැ කියලා එක මිනිස්සෙක් කියලා කිව්වා. මේ මට පොඩි වාදයකට ආවේ යා මෙහෙම එකක් වුණා කියලා. එයා ගියාලු කොහෙද? මුන්නේශ්වරම්. මුන්නේශ්වරම් කියලා බබාලා නැති ජෝඩුවක්ලු, තරුණ ජෝඩුවක්ලු. යාතිකක් කළා. ඊට පස්සේ කප් මහත්තයා කිව්වලු, එතන ඉන්න කෙනා කිව්වලු, පූසාරිද කවුද මේ එළුවෙක් බිල්ලට දෙන්න ඕනේ කියලා. එතකොට එළුවෙක් බිල්ලට දෙන්න මේක කැමති වුණාලු. කැමති වෙලා එදා ඒ පූජාව තියලා එළුවගේ බෙල්ල කැපුවලු. ටික දවසකට ළමෙක් හම්බුණාලු. හොරෙක් කියනවා, මම ඉතින් දැන් කොහොමද එළුව කැපුවයි කියලා ළමයා හම්බුනේ කියලා. මම හඳුනේ එළුව කැපුවට පස්සේ තමයි මේක උනේ. පිලිසද ගත්තේ. ඉතින් අර එළුව තමයි මේ ළමයා වෙලා කුසට ඇවිල්ලා තියෙන්නේ කියලාත් කිව්වා. මම කොහොමද එළුව ආව කියලා දන්නේ කියලා. එතන ප්‍රශ්නයක් නෑ. සලකුණු තියෙනයි කිව්වා. ඈ මම කොහොමද සලකුණු තියෙන්නේ කියලා. ඒක කකුලේ තියෙනලු කවප පාර එළුවගේ. මම ඉතින් එළුවගේ ළමයා කකුලේ තියෙනලු අර එළුවගේ කවප පාර. මං හද එළුවේ කකුලද කැපුවේ බෙල්ලද කැපුවේ? මොකද බාර තියෙන නම් එහෙමනම් බෙල්ලේ උනේ පාර තියෙනට. නෑ නෑ, ඒ බෙල්ලේ බෙල්ල කැපුවට කකුලේ පාර තියෙනවලු. නෑ මේ මනස පිළිගන්නේම අර එළුව තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. පස්සේ මං ගාව හොඳයි ඒ එළුව කැමති වෙන්නේ නැද්ද මේ බලට එන්නේ මැරෙන්න කියලා හිත. මම ඌ කැමති වුණාලු. මං දන්නේ කොහොම උත්තර දෙනවද කියලා පින්නාසි. ඌ කැමතිද මම කොහොමද දන්නේ කියලා. නෑ මරණ වෙලාවේ ඌ හා කියලා ඔළුව වෙනවලු. බලන්න අඳ වෙච්චාම හැම එකක්ම පේන්නේ ඒගොල්ලන්ගේ වාසියට. මං කොහොමද මතක තියාන කොහොම වුණත් ඌ වේදනාවෙන් තමයි කැමැත්තෙන් ඔළුව වෙනවත් වේදනාවෙන් තමයි මැරෙන්නේ. ඒ කියන්නේ මරණ කෙනත් එක්කලා වෛරයෙන්ම තමයි මැරෙන්නේ. හැබැයි එතකොට වෙන්නේ ඔය එළුවා නම් මේ අම්මගේ කුස තුළට ආවේ අම්මට හොඳකට නම් ආව වෙන්න බෑ. ඔය නා ඔය දරුවා නැවිත් හිටියනම් ඊට වැඩිය හොඳක් වෙන්න තිබුණා. ඕක නම් හොඳක් වෙන්නේ නැහැ කියලා හිතේ. ඉතින් කියපුවාම හැබැයි එහෙම කියපුවාම ටිකක් මිනිහට තේරුණා. ඉතින් පස්සේ නිශ්ශබ්ද වුණා. ඔන්න ඔය වගේ තමයි අපේ ඇත්තන්ගේ පසුබිම. පින්වත්නි, මේ ඔය ඇත්තන්ගේ වැරද්දක් නෙමෙයි. ඔය ඇත්තන්ට බුද්ධිය නැති කරා. බුද්ධිය නැති කරේ දුස්සීලකම. නිකම්ම බුද්ධිය එන්නේ නැහැ. හොඳ නරක හිතීමේ ශක්තිය නිකම්ම එන්නේ නැහැ. ඒක වර්ධනය කරන්න ඕනේ. ඒකයි කිව්වේ යෝගාවේ ජායති භූරි. භූරි කියන්නේ ප්‍රඥාවට. යෝගාවේ ජායති භූරි, ව්‍යායාම කරන්න නුවණ වැඩෙන්න. ව්‍යායාම කරන්න කිව්වේ අතපය හොල්ලන එක නෙමෙයි ඈ. එතන කෙලෙස් යටපත් කරන්න, සිත පිරිසිදු කරන්න, ව්‍යායාම කරන්න. එතකොට නුවණ වැඩෙනවා. අයෝගා භූරි සංඛයෝ, යම් විදියකින් සිත පිරිසිදු කරන්න යෝග කරන්නේ නැත්නම් භූරි සංඛයෝ නුවණ මොට වෙනවා. මොකද පිරිසිදු කිරීමේ උත්සාහය නැත්නම් අපිරිසිදු වෙන එකම තමයි වෙන්නේ. නුවණ මොට වෙනවා කිව්වා. පංච දුෂ්චරිතයේදී වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ නුවණ මොට වෙන එකයි. බලන්න පින්වත්නි, බුදුහාඳුර සිගාලවාද සූත්‍රයේ සැප ලබන ක්‍රමය කිව්වා. ඒ සැප ලබන ක්‍රමය දේශනා කරන බුදුරජාණන් වහන්සේ පංච සීල ප්‍රතිපදාවම 14 ආකාරයකට විභජනය කළා. විභජති කියලා, විභජති පවිභජති इति භගවා බෙද බෙදා දක්වනවා. මේදී පංච සීල ප්‍රතිපදාවම සිල්පද පහම 14කට බෙදුවා. කොහමද? පළවෙනි එක සතර කර්මක්ලේශ කිව්වා. මොනවාද සතර කර්මක්ලේශ? මොනවාද කර්ම කියන්නේ? චේතනාහම් භික්කවේ කම්මං පදාමි. චේතනා සහගත ක්‍රියාවන්ට තමයි කර්ම කියන්නේ. ක්ලේශ කිව්වේ සිත අපිරිසිදු කරන දේවල්. චේතනා සහගත සිත අපිරිසිදු කරන කර්ම තමයි සතර කර්මක්ලේශ කිව්වේ. මොනවාද හතර? පානාතිපාත, අදත්තාදාන, කාමීච්ඡාචාර, මුසාවාද. ඊට පස්සේ අන්තිම එක සුරාපානය කිව්වා. ඒක මෙතෙන්ට ගත්තේ නැහැ. ඒක මෙතෙන්ට ගන්නේ නැතුව මැද්දට දැම්මා අගති හතරක්. මොනවද මේවට කියන්නේ? චන්දා, දෝසා, භයා, මෝහා කියන මේ අගති හතර ගැන කියලා කියනවා. යෝ ධම්මං අතිවත්තති, මේ හතරින් අගති. ගති කියන්නේ ගමන. අගති කියලා කියන්නේ නොපැමිණිය නොගිය යුතු ගමන. මොනවාද නොගිය යුත්තේ? ඡන්දයෙන් අගතියට යන්න හොඳ නැහැ. ද්වේෂය, මෝහය, භය. එතකොට ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන මේ හතරෙන් ඡන්දා, දෝසා, භයා, මෝහා යෝ ධම්මං අතිවත්තති, මේ කාරණා හතරෙන් යමෙක් ධම්මං අතිවත්තති සදාචාරයේ ඉක්මවල යනවා නම්, සදාචාර ධර්මයේ නිහියති තස්ස යසෝ, ඒතනත්තාගේ යසස නිහියති පිරිහෙනවා. කාලපක්ඛේව චන්දිමා, කළුවර පක්ෂේ හඳ වගේ. ඇයි කළුවර පක්ෂේ හඳ කිව්වේ? හඳ පුරපසලස්සක දවසේ රවුමට තීලා ඊට පහුදා මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා ඇවිල්ලා අමාවකට වෙනකොට නැත්තර නැති වෙලා යනවා. ඒ වගේ අවපක්ෂයේ හඳ වගේ නැත්තරම නැති වෙලා යනවා කියුවා මොකක් හින්දාද? ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන මේ හතරෙන් සදාචාරයේ ඉක්මවනවා නම්, සතුන් මැරීම, නොදුන් දෙ ගැනීම, කාම මිත්‍යාචාරය, බොරුව හතරම සිද්ධ වෙන්නේ මෙන්න මේ සතර අගති නිසායි. සතර අගතියේ මෝහයෙන් හින්දාමයි මත්පැන් පානේ සිද්ධ වෙන්නේ. මත්පැන් පානේ සිද්ධ වෙනකොටම අක්කදුත්තෝ, සුරාදුත්තෝ ආදී වශයෙන් කිවරේ මේ ඉත්‍තිදුත්තෝ, ස්ත්‍රී දූර්ත බව, සූදුව, පාපමිත්‍ර සේවනය, සුරාපානය කියන මෙන්න මේ කාරණා හතර තනිකර තමාගේ විනයාශයට හේතුයි කිව්වා. දැන් සිගාලවාද සූත්‍රයේදී මේක හයක් කරනවා. පාපමිත්‍ර සේවනය, සුරාව, ඒකල පාපමිත්‍ර සේවනයයි සුරාවයි කියනකොට සූදුව නැද්ද? අවේලාවේ වීථි සංචාරය කරන අස්තියාදුව නැද්ද? නිතර නෘත්‍යශාලාචරණයේ කරන විනෝද සවාරි නැද්ද? මේ එක්කල මේවා ඔක්කොම කැටි වෙලා එනකොට තමන්ට දියුණුව පිණිස තියෙන ඒ කටයුතු වලට බාධා පැමිණෙන්නේ නැද්ද? අලස බව එන්නේ නැද්ද? වෙනවා. දැන් මෙන්න මේ ධන විනාශයේ දොරටු හයක් වශයෙන් එතෙන්දි පෙන්වනවා. ඒ හයම අගතියේ හින්දා නෙමෙයිද? සතර අගතියේ හින්දා. දැන් මුල් කාරණා හතරෙන් ආධ්‍යාත්මයේ මනස අපිරිසිදු වෙනවා. මනස විනාශ වෙනවා. අන්තිම කාරණෙන් ආර්ථිකය විනාශ වෙනවා. මත්පැණයි පාප මිත්‍රයයි දෙක තමයි අත්වල් බැඳගෙන යන්නේ. සම්පූර්ණම ආර්ථික විනාශයක් සිද්ධ වෙනවා. දැන් මේ ආර්ථික විනාශයයි ආධ්‍යාත්මික විනාශයයි මෙන්න මේ දෙකෙන් තොර වෙනවා නම් තමයි බුදුදහම සැපයි කියලා කියන්නේ. සල්ලි තිබුණාට විතරක් සැපයි කියලා කියන්නේ නැහැ. අනිත් එක ආධ්‍යාත්මික සුවය ලැබෙනකොටම බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා. දැන් මෙන්න මේ පුංචි ආයතන තේරුම් ගන්න මම මේ දේ කියන්නම්. ඔයගොල්ලෝ මැස්සෝ අහනවා, මේ මදුරු අහනවා නේද? වහනවද? වහනවා. මදුරු වහලා නිකන් ඉන්නවද? නෑ. මොකද කරන්නේ? ඌ විඳිනවා. විඳිනකොට මොකක්ද දැනෙන්නේ? වේදනාවක්. ඒ වේදනාව දැනෙච්ච ගමන් හිතට ඇති වෙන්නේ මොකද්ද? තරහක්. ඇති වෙච්ච ගමන් මොකද කරන්නේ? කහනවා. අනිත් පැත්තෙන් දෙවනි මදුරෙකුත් විඳිනවා. දෙවනි මදුරව විඳ ගමන් තරහවට මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? පහරට මොකද වෙන්නේ? තවත් තද වෙනවා. හැබැයි මදුරුව විඳ වේගය නම් වේදනාව නම් දෙකම එකයි. ඈ? හුඟක් අය දෙකම එකයි. නමුත් ගහන පාර සැර වෙනවා. කොහොමද වෙන්නේ? මම මෙහෙම කියන්නම්. අද විද්‍යාඥයෝ සෑගෙන තියෙනවා මෙන්න මේ දේ. අපි යම් අරමුණක් හිතෙන් හෝ වේවා, ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හෝ වේවා, යම් අරමුණක් දැඩිව අල්ලගත්තොත් ඒ අල්ලගත්ත ක්ෂණෙම තත්පරයකින් 1000න් පංගුවක තරම කාලය තුලදී, ඒ කියන්නේ වේගය හිතාගන්න, තත්පරයකින් 1000න් පංගු කීපයක් අතර කාලයක් කියපුවාම තත්පරයක් කියන්නේ මෙහෙම එකක් නේ. මෙහෙම එකක් 1000කට බෙදලා පංගු කීපයකින් කාලය තුලදී මොලේ සම්පූර්ණයෙන්ම රසායනික ක්‍රියාදාමයක් සිද්ධ කරනවා. කොහොමද සිද්ධ කරන්නේ? අර අරමුණ Taman ගන්නකොටම ඒකින් ඇතිවන වේදනාව සැප හෝ දුක හෝ වෙන්න පුළුවන්. ඒ වේදනාව ඔස්සේ ක්‍රියාත්මක වන ඇඩ්‍රිනලින්, ඒ කියන්නේ ඇඩ්‍රිනල් ග්‍රන්ථීන්ගෙන් පිටවන හෝමෝනය. ඒ මොහොතකින්ම ශරීරයේ පුරා ක්‍රියාත්මක වෙමින් මොලේ සෛලවලට දෙනවා. කොහොමද මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය වෙන්නේ? මොලේ සෛල මොලේ හරහා ක්‍රියාත්මක වෙන නියුරෝන පද්ධතිය තියෙනවා. මේ නියුරෝන පද්ධතියේ නියුරෝන තියෙන බිලියන 100කට, මිලියනක් නෙමෙයි බිලියන 100කට වඩා තියෙනවා කියනවා. මේ නියුරෝන එක නියුරෝනයක් මොලේ සෛල 10000ක් එක්කලා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මොලේ සෛල කොච්චරද? අර ක්ෂණයේ තුලින්ම මොකද වෙන්නේ? අර මානසික තත්ත්වයේ උඩ මෙයා ගන්න අරමුණේ තියෙන දැඩි බවක් මොලොක් බවක් හේතු කොටගෙන අන්න රසායනික ක්‍රියාදාමයේ සිද්ධ කරනවා. දැන් ළමයෙකුට නැවත නැවත පාඩම් කරන්න කියන එතකොට මරකිටනවා නේ? නේද? දැන් අපි හිතමු කවියක් දීලා මේ කවිය නැවත නැවත එකපාරක් කියවට මරකිටනවද? නෑ. නැවත නැවත කවිය පාඩම් හිත. දැන් ළමයා උවමනාවෙන් කවිය ග්‍රහණය කරලා පාඩම් හිතියොත්, පාඩම් කරොත් හතර පාරක් කියවනකොට ළමයා කවිය මතක හිටිනවා. නමුත් ළමයා ඔළුවේ එක එක දේවල් තියෙන මේක නිකන් කියෙව්වත් ළමයට මතක හිටින්නේ නෑ. අරමුණ ග්‍රහණය කිරීමයි ප්‍රධාන වෙන්නේ. එතකොට දැන් ඒ අරමුණ ග්‍රහණය කරලා තමන් කටයුතු කරනකොට තමන්ගේ අර ඇතිවන රසායනික ක්‍රියාදාමයන් නිසා මොලේ සෛල ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. දුෂ්ට චේතනාවක් ඇති වෙනකොට ක්‍රියාකාරීත්වයේ දුෂ්ටයි, ප්‍රසන්න ක්‍රියාකාරීත්වයක් ඇති වෙනකොට ක්‍රියාකාරීත්වයේ ප්‍රසන්නයි. දැන් ප්‍රසන්න හෝමෝන ධාරාවක් නම් ක්‍රියාකාරීත්වයේ ප්‍රසන්නයි, දුෂ්ට හෝමෝන ධාරාවක් නම් ක්‍රියාකාරීත්වයේ දුෂ්ටයි. බලන්න තව පැහැදිලිව පෙන්නන්න. තරහ ගියා. තරහ ගිය ගමන් ඇඟට දැනෙනවද ඒක? රූපයෙන් පේනවද? රූපයෙන් පේන තරහ ගියේ කොහටද? හිතට. හිතට තරහ ගියා. හැබැයි රූපයෙන් හොඳට පේනවා. ගොඩක් වෙලා ගිහිල්ලාද පේන්නේ? නෑ, තරහ ගිය ගමන් ඒකම රූපයෙන් ඒක ප්‍රකට කරනවා. මහ වෙලාවක් ගිහිල්ලා නෑ. එහෙනම් ඒ කියන්නේ තරහ ගිය ස්ථිතිවිල්ල ඒ නිමේෂයකින්ම මුළු ශරීරය පුරා බලපාලා නැද්ද? බලපාලා තියෙනවා. તો දැන් එහෙනම් දුෂ්ට ගතියෙන් එහෙමත් ඔප්පු වෙනවා. හැබැයි කවුරු හරි හොඳට වර්ණනා කරනවා. මොන හරි කරපු දෙයක් සතුටක් ඇති වෙනවද? ඒක බැලුවොත් පේන්නේ නැද්ද මූණේ? මූණේ දැන් පේනනේ. හොඳ කිව්වත් නරක දෙයක් වුණත් දෙපැත්තම ශරීරයෙන් පේනවා. දැන් දැනගන්න අපේ හැම සිතුවිල්ලක්ම අපේ ශරීරයටත් බලපානවා. ඒ බලපෑම හැම තිස්සෙම මොළෙත් එක්කලා අනිවාර්යෙන්ම සම්බන්ධකම් පවත්වන හැම ඉරියව්වක්ම සිතේ ඇතිවන හැම ක්‍රියාදාමයක්ම ක්‍රියාත්මක කරන යන්ත්‍රය තමයි මොළේ. දැන් මොළේ නැත්තම් පිට දාන්න බෑ. හිත තිබුණත් හිතේ ඉරියව් පිට දාන්න බෑ මොළේ නැත්තම්. මොන බලන්නට දැන් එහෙනම් සතුන් මරණකොට මනසට මොකද වෙන්නේ? ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. නොදුන් දේ ගන්න හිත මනස ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. මොකද හැමතිස්සෙම බියෙන් නේද ඉන්නේ? බියෙන් සැකයෙන් ඉන්නේ හැමතිස්සෙම. අනිත් එක නොදුන් දේ ගන්න කෙනා අනුන්ගේ දෙයට හැමතිස්සෙම ඊර්ෂ්‍යා කරන කෙනෙක් කැමති නෑ. ඒකට අප්‍රසන්න මනසක්.